මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකයේ ඕපම්ම වග්ගයේ 28 වන සූත්‍රය මහා හත්ති පදෝපම සූත්‍රය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මා විසින් මෙසේ අසන ලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්ලි ආයිෂ්මත් වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඇවැත්නි මහණෙනි භික්ෂූන්ට කතා කළහ. ඇවැත්නි ඒ භික්ෂූහු ආයිෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයිෂ්මත් වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ. ඇවැත්නි පොළොවෙහි හැසිරෙන්නා වූ පා ඇති ප්‍රාණීන්ගේ යම් කිසි පා සටහන් වෙද්ද ඒ සියල්ල ඇත්පියවරෙහි ඇතුළත් වෙද්ද ඔවුන් අතුරෙන් ඇත්පියවර මහත්බැවින් අග්‍රයයි යම්සේ කියනු ලැබේද. එපරිද්දෙන්ම ඇවැත්නී යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල චතුරාර්ය සත්‍යෙහි ඇතුළත් වෙත්. කවර සතරක්ද යත් දුක්ඛ ආර්ය සත්‍යෙහි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යෙහි, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යෙහි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යෙහි යන මේ සතරෙහිය. ඇවැත්නි දුක්ඛ ආර්ය සත්‍ය නම් කවරේද? ඉපදීමද දුකය, ජරාවද දුකය, මරණයද දුකය, ශෝකයද දුකය, හැඬීම දුකය, කායික දුකය, සිතේ දුකය, දැඩි විහෙසද දුකය, කැමැතිවන යමක් නොලැබෙනවාද ඒද දුකය, කොටිම්ම පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝම දුක්වන්නාහ. ඇවැත්නි පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ නම් කවරහුද? ඒ මොහුය. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධ යන මෙයයි. ඇවැත්නි රූප උපාදානස්කන්ධය නම් කවරේද? මහා භූත රූප සතර සහ සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝය. ඇවැත්නි සතර මහා භූතයෝ කවරහුද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන සතරයි. ඇවැත්නි පඨවි ධාතුව කවරේද? ආධ්‍යාත්මික වූ පෘථුවි ධාතුවක් වන්නේද? බාහිර වූ පෘථුවි ධාතුවක් වන්නේද? ඇවැත්නි ආධ්‍යාත්මික වූ පෘථුවි ධාතුව කවරේද? තමා තුළ වූ, කර්කස වූ, තද වූ, ජීවිතය සහිත වූ යම් ද්‍රව්‍යයක් වේද? එනම් කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුලුය, වකුගඩුය, හෘද මාංශය, අක්මාව, දලබුව, බඩදිවය, පපු මසය, බඩවැලය, නොපැසුණු ආහාරය, පැසුණු ආහාරය යන මෙයද මෙයින් අන්නේ වූ ආධ්‍යාත්මික වූ, වෙන් වශයෙන් වූ, රළු වූ, තද වූ, ජීවිතය සහිත වූ යම් කිසිවක් හෝ ඇද්ද? ඇවැත්නි මේ සියල්ල ආධ්‍යාත්මික පෘථුවි ධාතුවයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පෘථුවි ධාතුවක් වේද, යම් බාහිර පඨවි ධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමයි. ඒ මේ දෙයාකාර පඨවි ධාතුවම මගේ නොවේයි, මම නොවේයි, මේ මගේ ආත්මය නොවේයි, මම නොවේමි, මෙය මාගේ ආත්මය නොවේ යයි මෙසේ මෙය තත්තු පරිද්දෙන් යහපත් නුවණින් දත යුතුයි. මෙසේ මේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුව කෙරෙහි සිත නොවලවයි. ඇවැත්නි යම් හේකින් බාහිර ආපෝ ධාතුව කිපේද එබඳු කාලයක් වේමැයි. එකල්හි බාහිර පඨවි ධාතුව අතුරු දහන් වෙයි. ඇවැත්නි ඒ තරම් වැඩුණ ඒ බාහිර පෘථුවි ධාතුවගේ අනිත්‍ය බව පෙනෙන්නේය. නැතිවන ස්වභාවය පෙනෙන්නේය, විනාශවන ස්වභාවය පෙනෙන්නේය, වෙනස්වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතිනා වූ තණ්හාවෙන් අල්වා ගන්නා ලද්දා වූ මේ ශරීරය ගැන මමයයි කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා ගැනීම කිමෙක වන්නේද? එසේ ඇති කල්හි මේ පෘථිවි ධාතු විෂයෙහි ඔහුට නොවේමැයි. ඇවැත්නි, ඒ මහණහට අන්‍යෝ අක්‍රෝෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, කෝප කරවද්ද, විහෙසද්ද? හෙතෙම මෙසේ දනි. සෝත ద్వාරෙහි කණෙහි හටගත් ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් මට උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍යයෙන් හටගත්තේ ප්‍රත්‍ය රහිත නොවේ. කුමක් ප්‍රත්‍ය කොටද? ස්පර්ශය ප්‍රත්‍ය කොටය. හෙතෙමේ ස්පර්ශය අනිත්‍යයි දකි, වේදනාව අනිත්‍යයි දකි, සංඥාව අනිත්‍යයි දකි, සංස්කාරයෝ අනිත්‍යයි දකි, විඥානය අනිත්‍යයි දකි. ඔහුගේ සිත ධාතු අරමුණු කොටගෙනම පවතී. එහිම පහදී, එහිම සිටී, ස්ථීර බවට පැමිණෙයි. ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යෝ ප්‍රිය නො වූ, කැමති නො වූ, සිත් නොගන්නා වූ දෙයින් එනම් අතින් පහර දීමෙන්, කැට කැබෙතිලි වලින් පහර දීමෙන්ද, දඬුවලින් පහර දීමෙන්ද හැසිරෙත්. හෙතෙම මෙසේ දකි, යම්බදු ස්වභාවයක් ඇති ශරීරෙහි අත්වදිද්ද, කැට කැබිලිති වදිද්ද, දඬු වදිද්ද මේ ශරීරයේ එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම අවවාදෙහිදීත් මෙසේ වදාරන ලදි. මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟපසඟ කපද්දී ඒ සොරුන් කෙරෙහි යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මගේ අනුශාසනාව කරන්නේ නොවේ යයි වදාරන ලදි. මා විසින් වීර්ය පටන් ගන්නා ලද්දේය, මාගේ වීර්ය නොහැකුළුනේය, සිහිය එළඹ සිටියාය, මුලා නොවීය, කය සංසිඳුනේය, බර සැහැල්ලු විය, සිත සමාධියට පැමිණේය, එකඟ විය. කැමිතිසේ මේ ශරීරෙහි අත් වදිත්වා, කැට කැබිලිති වදිත්වා, දඬු වදිත්වා, කඩු වදිත්වා මේ බුද්ධානුශාසනය කරනු ලැබේ යයි කියායි. ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ ඒ භික්ෂුවහට විදර්ශනා උපේක්ෂා කුසලය ඇති නොවේයි. ඒ භික්ෂුව එය කරනකොටගෙන සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ යම්බඳු වූ මට විදර්ශනා උපේක්ෂා කුසලය පහළ නොවේද, එය ඒකාන්තයෙන් මට ලාභයක් නොවේයි, අලාභයකි, යහපත් ලැබීමක් නොවේයි, අයහපත් ලැබීමකි කියායි. ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක බයලැජ්ජා ගතියට පැමිණෙයිද? ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව නොපිහිටයිද? ඒ භික්ෂුව එයින් කලකිරෙයි, සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ ඒ මට විදර්ශනා කුසල උපේක්ෂාව නොපිහිටයිද? එය මට ඒකාන්තයෙන් ලාභයක් නොවේ, අලාභයකි, ඒකාන්තයෙන් යහපත් ලැබීමක් නොවේ, නොමනා ලැබීමකි. ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ ඒ භික්ෂුවට ජලංග උපේක්ෂාව පහළ වෙයිද? ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින් භික්ෂුව විසින් බොහෝ වූ ගුණධර්ම සපයන ලද්දේ වෙයි. ඇවැත්නි, ආපෝ ධාතුව කවරේද? ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ආපෝ ධාතුවක් වන්නේය, බාහිර වූ ආපෝ ධාතුවක් වන්නේය. ඇවැත්නි ආධ්‍යාත්මික ආපෝධාතුව කවරීද? යමක් තමා තුළ පැවැත්තේද, තමා නිසා පැවැත්තේද, ජීවිතය හා එක්ව පවත්නා වූ දියගතිය ඇත්තා වූ ආපෝධාතුවක් වේද? එනම් පිතය, සෙමය, සැරවය, ලේය, දහඩිය, මේදය, කඳුළුය, මස් තෙලය, කෙලය, සොටුය, සඳ මිදුලුය, මුත්‍රාය, මෙයින් අන්නේ වූ යමක් තමා තුළ පැවැත්තේද, තමා නිසා පැවැත්තේද, ජීවිතයේ ඇත්තා වූ දියගතිය ඇත්තා වූ යම් ආපෝධාතුවක් වේද? මෙය ආධ්‍යාත්මික ආපෝධාතුවයි. යම් ආධ්‍යාත්මික ආපෝධාතුවක් වේද, යම් බාහිර ආපෝධාතුවක් වේද, මේ දෙකම ආපෝධාතුවමයි. ඒ මේ ආපෝධාතුව මගේ නොවේ, මේ ආපෝධාතුව මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ. මෙසේ මෙය තත්ත්ව පරිද්දෙන් යහපත් නුවණින් දත යුතුයි. මෙසේ මේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක ආපෝධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. ආපෝධාතුව කෙරෙහි සිත නොවලවයි. ඇවැත්නි යම් කලෙක පිටත වූ ආපෝධාතුව විශේෂයෙන් කිපුණේ වේද, එබඳු කාලයක් වේමැයි. එකල්හි වනාහි ඒ ආපෝධාතුව ගමත් යට කරගෙන ගලයි, නගරයද යට කරයි, ජනපදද යට කරයි, ජනපද ප්‍රදේශද යට කරයි. ඇවැත්නි මහා සාගරෙහි යොදුන් සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසී, දෙසීයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසී, යොදුන් තුන්සීයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසී, යොදුන් හාරසීයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසී, යොදුන් පන්සීයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසී, යොදුන් හයසීයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසී, යොදුන් සත්සීයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසී. යම් කලක මහමූදෙහි ජලය සත් තලක්, එහි තේරුම තල්ගස් සතක් පමණ සිටීද, සය තලක් පමණ සිටීද, පස් තලක් පමණ සිටීද, සිව් තලක් පමණ සිටීද, තුන් තලක් පමණ සිටීද, දෙතලක් පමණ සිටීද, තලක් පමණ සිටීද, එබඳු කාලයක් මැයි. ඇවැත්නි යම් කලෙක මහමුහුදේ ජලය පුරුෂ ප්‍රමාණ සතක් සිටීද, පුරුෂ ප්‍රමාණ සයක් ජලය සිටීද, පුරුෂ ප්‍රමාණ පසක් ජලය සිටීද, පුරුෂ ප්‍රමාණ සතරක් ජලය සිටීද, පුරුෂ ප්‍රමාණ තුනක් ජලය සිටීද, පුරුෂ ප්‍රමාණ දෙකක් ජලය සිටීද, එක් පුරුෂ ප්‍රමාණයක් ජලය සිටීද, එබඳු කාලයක් වේමැයි. ඇවැත්නි යම් කලෙක මහ මුහුදෙහි පුරුෂ ප්‍රමාණයකින් අඩක් ජලය සිටීද, ගොප් මස පමණට ජලය සිටීද? ඇවැත්නි යම් කලෙක මහ මුහුදේ ජලය ඇඟිලි පුරුකක් තෙමන පමණකුත් නොවේද? එබඳු කාලයක් වේමැයි. එහින් ඇවැත්නි මෙපමණ මහත් වූ බාහිර ආපෝ ධාතුෙහි අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය, ඇතිවන ස්වභාවය පෙනෙන්නේය, විනාශ වන ස්වභාවය පෙනෙන්නේය, වෙනස් වෙන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතිනා වූ තණ්හාවෙන් අල්වා ගන්නා ලද්දා වූ මේ ශරීරය ගැන මම කියා හෝ මගේ කියා හෝ මම වෙමි කියා හෝ කිමෙක වන්නේද? එසේ ඇති කල්හි මේ ආපෝ ධාතුව විශේෂයි, එබඳු ගැන්මක් ඔහුට නොවේමැයි. ඇවැත්නි ඒ භික්ෂුවට අන්නේව ආක්‍රෝෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, කෝප කරවද්ද, විහෙසවද්ද, හිතමේ මෙසේ දනි, සෝත ద్వාරෙහි ඇති වූ ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍ය නිසා හටගත්තීය, ප්‍රත්‍ය රහිතව නොවේ. කුමක් ප්‍රත්‍ය කොටද? ස්පර්ශය ප්‍රත්‍ය කොටය. ඒ ස්පර්ශය අනිත්‍යයි දකි, ඒ වේදනාව අනිත්‍යයි දකි, සංඥාව අනිත්‍යයි කියා දකි, සංස්කාරයෝ අනිත්‍යයි කියා දකි, විඥානය අනිත්‍යයි කියා දකි. ඔහුගේ සිත ධාතු අරමුණු කොටගෙනම පවතී, එහිම පහදී, එහිම සිටි, ස්ථීර බවට පැමිණෙයි. ඇවැත්නි ඒ භික්ෂුවට අන්‍යෝ ප්‍රිය නොවූ, කැමති නොවූ, සිත් නොගන්නා වූ දෙයින් එනම් අතින් පහර දීමෙන්ද කැට කැබිලිති වලින් පහර දීමෙන්ද දඬු වලින් පහර දීමෙන්ද හැසිරෙත්. හෙතෙම මෙසේ දකි යම් බඳු ස්වභාවයක් ඇති මේ ශාරීරියේ අත්වදිද්ද කැට කැබිලිති වදිද්ද දඬු වදිද්ද මේ ශාරීරියේ එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යතුන් වහන්සේ විසින් මෙය කකොචූපම අවවාදෙහිදීද මෙසේ වදාරන ලදි. මහණනි පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟපසඟ කපද්දී ඒ සොරු කෙරෙහි යමෙක් සිත නරක් කෙරේද ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවේ. මා විසින් වීරිය පටන් ගන්නා ලද්දේය. වීරිය නොහෙකුළුනේය. සිහිය එළඹ සිටියාය. මුලා නොවීය. කය සංසුඳුනේය. කයෙහි බර ඇරුණේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණේය. එකඟය කැමැතිසේ මේ ශරීරය අත්වදිත්වා කැට කැබිලිති වදිත්වා දඬු වදිත්වා කඩු වදිත්වා මේ බුද්ධානුශාසනය රකුණු ලැබේ යයි කියායි. ඇවැත්නි මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ මෙසේ ධර්මය සිහි කරන්නා වූ මෙසේ සංඝයා සිහි කරන්නා වූ ඒ භික්ෂුව හට විදර්ශනා කුසල උපේක්ෂාව පහළ නොවේ. ඒ භික්ෂුව එය කරන කොටගෙන සංවේගයකට පැමිණෙයි. මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ මෙසේ ධර්මය සිහි කරන්නා වූ මෙසේ සංඝයා සිහි කරන්නා වූ සම්බුදු වූ මට විදර්ශනා කුසල උපේක්ෂාව පහළ නොවේද? එය ඒකාන්තයෙන් මට ලාභයක් නොවේ. අලාභයකි. ඒකාන්තයෙන් මට යහපතක් ලැබීමක් නොවේ. අයහපත් ලැබීමකි කියායි. ඇවැත්නි යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක බයලැජ්ජා ගතියට පැමිණෙයිද ඇවැත්නි එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ මෙසේ ධර්මය සිහි කරන්නා වූ සංඝයා සිහි කරන්නා වූ ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව නොසිටී ඒ භික්ෂුව එයින් කලකිරෙයි සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ මෙසේ ධර්මය සිහි කරන්නා වූ මෙසේ සංඝයා සිහි කරන්නා වූ යම් බඳු වූ මට විදර්ශනා කුසල උපේක්ෂාව පහළ නොවේද? එය ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි. ඒකාන්තයෙන් යහපත් ලැබීමක් නොව නොමනා ලැබීමකි. මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ මෙසේ ධර්මය සිහි කරන්නා වූ මෙසේ සංඝයා සිහි කරන්නා වූ භික්ෂුවට ජලංග උපේක්ෂාව පහළ වෙයිද? එකල්හි ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ වූ ගුණ ධර්මයක් සපයන ලද්දේ වෙයි. ඇවැත්නි තේජෝ ධාතුව කවරේද? තේජෝ ධාතුව ආධ්‍යාත්මික තේජෝ ධාතුවක්ද වන්නේය. බාහිර තේජෝ ධාතුවක්ද වන්නේය. ඇවැත්නි ආධ්‍යාත්මික තේජෝ ධාතුව කවරේද? යමක් තමා තුළ පැවැත්තේද තමා නිසා පැවැත්තේද ජීවිතය සමග පවත්නා වූ උණුසුම් ස්වභාවය ලක්ෂණය වූ මේ තේජෝ ධාතුව වේද? එනම් කිපුණා වූ යමකින් උණ රෝගාදියෙන් තැවේද? යමකින් මේ ශරීරය දිරාද? යමකින් දැවේද? යමකින් අනුභව කරන ලද බොන ලද කඩා කන ලද රස විඳිනා ලද දේ හොඳින් පැසවීමට යේද? මෙයින් අන්‍ය වූද තමා තුළ පවත්නා වූ තමා නිසා පවත්නා වූ ජීවිතය සමග පවත්නා වූ උණුසුම් ගතිය ඇත්තා වූ යම් තේජෝ ධාතුවක් වේද? මෙය ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි. යම් ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් වේද යම් බාහිර තේජෝ ධාතුවක් වේද මේ දෙකම තේජෝ ධාතුවම වේ. මේ තේජෝ ධාතුව මගේ නොවේ, මම නොවේ, මෙය ආත්මය නොවේ. මෙසේ මේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දත යුතුයි. මෙසේ මේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක තේජෝ ධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. තේජෝ ධාතුව කෙරෙහි සිත නොවලවයි. ඇවැත්නි යම් හේකින් බාහිර තේජෝ ධාතුව කිපේද එබඳු කාලයක් වේමය. එකල ඒ තේජෝ ධාතුව ගමත් දවයි, නියම් ගමත් දවයි, නගරත් දවයි, ජනපදත් දවයි, ජනපද ප්‍රදේශද දවයි. ඕතමෝ නිල්පාට තෙත් තනකොළ වෙතට පැමිණ හෝ පර්වතයක් ළඟට පැමිණ හෝ ජලය ළඟට පැමිණ හෝ විසිතුරු කොළොරොඩු ආදිය නැති භූමි භාගයකට පැමිණ හෝ ප්‍රත්‍ය රහිත වූවා. එහි තේරුම ඇවිලෙන්නට දෙයක් නැති නිසා නිවෙයි. කුකුල් පිහාටු වලින්ද සම් වැරලියෙන්ද ගිනි සොයද්ද එබඳු කාලයක් වේමැයි. එහින් ඇවැත්නී මෙපමණ මහත් වූ බාහිර තේජෝ ධාතුවෙහි අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය, නැතිවෙන ස්වභාවය පෙනෙන්නේය, විනාශ වන ස්වභාවය පෙනෙන්නේය, වෙනස් වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතිනා වූ තණ්හාවෙන් අල්වා ගන්නා වූ මේ ශරීරය ගැන මමය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා ගැනීමක් කිමෙක වන්නේද? එසේ ඇති කල්හි මේ තේජෝ ධාතු විෂයෙහි එබඳු ගැන්මක් ඔහුට නොවේමැයි. ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යෝ ආක්‍රෝෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, කෝප කරවද්ද, වෙහෙසද්ද හෙතෙම මෙසේ දනි. සෝත ద్వාරෙහි ඇති වූ ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නේ වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍ය නිසා හටගත්තීය, ප්‍රත්‍ය රහිතව නොවේ. කුමක් ප්‍රත්‍ය කොටද? ස්පර්ශය ප්‍රත්‍ය කොටය. ඒ ස්පර්ශය අනිත්‍යයි දකි. ඒ වේදනාව අනිත්‍යයි දකි. සංඥාව අනිත්‍යයි දකි. සංස්කාරයෝ විඥාණයෝ අනිත්‍යයි දකි. ඔහුගේ සිත ධාතු අරමුණු කොටගෙන පවතී. එහිම පහදී, එහිම සිටී, ස්ථීර බවට පැමිණේ. ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යෝ ප්‍රිය නො වූ, කැමති නො වූ, සිත් නොගන්නා වූ දෙයින් එනම් අතින් පහර දීමෙන්, කැට කැබිලිති වලින් පහර දීමෙන්, දඬු වලින් පහර දීමෙන් හැසිරෙත්. හෙතෙම මෙසේ දකි, යම්බඳු ස්වභාවයක් ඇති මේ ශරීරයෙහි අත් වදිද්ද, කැට කැබිලිති වදිද්ද, දඬු වදිද්ද මේ ශරීරයේ එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යතුන් වහන්සේ විසින් මේ කකචූපම අවවාදෙහි මෙසේ වදාරන ලදී. මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟපසඟ කපද්දී ඒ සොරුන් කෙරෙහි යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවේ කියායි. මා විසින් වීර්ය පටන් ගන්නා ලද්දේය. වීර්ය නොහැකුළුනේය. සිහිය එළඹ සිටියේය. මුලා නොවීය. කය සංසිඳුනේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේය. එකඟ විය. කැමැතිසේ මේ ශරීරෙහි අත්වදිත්වා, කැට කැබිලිති වදිත්වා මේ බුද්ධානුශාසනය රකිනු ලැබේ කියායි. ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව එළඹ නොසිටී. ඒ භික්ෂුව ඒ කාරණය කොටගෙන සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ යම්බඳු වූ මට විදර්ශනා කුසල උපේක්ෂාවක් එළඹ නොසිටීද, ඒ ඒකාන්තයෙන් මට ලාභයක් නොවේ, අලාභයකි. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් නොවේ, අයහපත් ලැබීමකි කියායි. ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක බයලැජ්ජාවට පැමිණෙයිද, ඇවැත්නි එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව නොපීටයිද, ඒ භික්ෂුව එයින් කලකිරෙයි, සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ යම්බඳු මට ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි. ඒකාන්තයෙන් යහපත් ලැබීමක් නොව අයහපත් ලැබීමකි. මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ, මෙසේ ධර්මය සිහි කරන්නා වූ, මෙසේ සංඝයා සිහි කරන්නා වූ ඒ භික්ෂුවට ජලංග උපේක්ෂාව කුසලයේ හේතු කරගෙන ඇතිවෙන උපේක්ෂාව පහළ වෙයිද, ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ වූ ගුණධර්ම සපයන ලද්දේ වෙයි. ඇවැත්නි, වායෝ ධාතුව කවරීද? ආධ්‍යාත්මික වායෝ ධාතුවක්ද වන්නේය, බාහිර වායෝ ධාතුවක්ද වන්නේය? ආධ්‍යාත්මික වායෝ ධාතුව කවරීද? මේ වායෝ ධාතුවක් තමා තුළ පවත්නේද, ශරීරයේ පවත්නේද, එනම් උඩට නගින වාතයද පහළට බස්නා වාතයද බඩවැලින් පිටත පවත්නා වාතයද බඩවැල ඇතුළත පවත්නා වාතයද ශරීරෙහි අවයව ක්‍රියා කරවන වාතයද ආශ්වාස වාතයද ප්‍රාශ්වාස වාතයද යන මේ වාතයෝද මෙයින් අන්‍ය වූ යම් වායුවක් තමා තුළ පවත්නේද ශරීරයේ පවත්නේද මේ ආධ්‍යාත්මික වායෝ ධාතු නමි. යම් ආධ්‍යාත්මික වායෝ ධාතුවක් වේද යම් බාහිර වායෝ ධාතුවක් වේද මේ දෙකම වායෝ ධාතුවමය. ඒ මේ වායෝ ධාතුව මගේ නොවේයි, මෙය මම නොවේයි, මෙය ආත්මය නොවේයි, මෙය ඇතිසැටියෙන් යහපත් නුවණින් දත යුතුයි. මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක වායෝ ධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. වායෝ ධාතුව කෙරෙහි සිත නොවලවයි. ඇවැත්නි, යම් හේකින් බාහිර වායෝ ධාතුව කිපේද එබඳු කාලයක් වේමය. ඒ වායෝ ධාතුව ගමද විනාශ කරගෙන යයි, නියම් ගම්ද විනාශ කරගෙන යයි, නගරයද විනාශ කරයි, ජනපදද විනාශ කරයි, ජනපද ප්‍රදේශ විනාශ කරයි. ඇවැත්නි, යම් හේකින් ග්‍රීෂ්ම කාලයෙහි අන්තිම මාසෙහි තල්ලත්තෙන්ද විජිනි පතින්ද වායෝ සොයද්ද වහලෙහි වූ තන අගද නොසෙලවෙද්ද එබඳු කාලයකුත් වේමය. එහින් ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර වායෝ ධාතුවෙහි අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය, නැතිවෙන ස්වභාවය පෙනෙන්නේය, වෙනස් වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතිනා වූ තණ්හාවෙන් අල්වා ගන්නා ලද්දා වූ මේ ශරීරය ගැන මමය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ කිමෙක ගන්නේද? එසේ ඇති කල්හි මේ වායෝ ධාතු විෂයෙහි එබඳු ගැන්මක් ඔහුට නොවේමය. ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යෝ ආක්‍රෝෂ කරද්දී අපහස කරද්දී කෝප කරවද්දී වෙහෙස කරද්දී හෙතෙම මෙසේ දකි, මට සෝත ద్వාරයේ හටගත් ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නීය. ඒ වේදනාවද ප්‍රත්‍ය නිසා හටගත්තීය, ප්‍රත්‍ය රහිතව නොවේයි. කුමක් ප්‍රත්‍ය කොටද? ස්පර්ශය ප්‍රත්‍ය කොටය. ඒ ස්පර්ශය අනිත්‍යයි දකි. ඒ වේදනාවද අනිත්‍යයි දකි. සංඥාවද අනිත්‍යයි දකි. සංස්කාරයෝ අනිත්‍යයි දකි. විඥාණයද අනිත්‍යයි දකි. ඔහුගේ සිත ධාතු අරමුණක්ගෙන පවතී. එහිම පහදී, එහිම සිටි, ස්ථීර බවට පැමිණෙයි. ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යෝ ප්‍රිය නො වූ, කැමති නො වූ, සිත් නොගන්නා වූ දෙයින් එනම් අතින් පහර දීමෙන්ද කැටකැබිලිති වලින් පහර දීමෙන්ද හැසිරෙත්. හෙතෙම මෙසේ දකි, යම් බඳු ස්වභාවයක් ඇති මේ ශරීරෙහි අත්වදිද්ද කැටකැබිලිති වදිද්ද දඬු වදිද්ද මේ ශරීරය එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යතුන් වහන්සේ විසින් මෙය කකචූපම අවවාදේ මෙසේ වදාරණ ලදී. මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟපසඟ කපද්දී ඒ සොරුන් කෙරෙහිද යමෙක් සිත නරක් කෙරේද ඒ ඔහු මාගේ අනුශාසනය කරන්නේ නොවේ කියායි. මා විසින් වීරිය පටන් ගන්නා ලද්දේය. වීරිය නොහැකුළුන්නේය. සිහිය එළඹ සිටියාය. මුලා නොවීය. කය සංසිඳුනේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේ එකඟ විය. කැමැතිසේ මේ ශරීරෙහි අත්වදිත්වා කැටකැබිලිති වදිත්වා දඬු වදිත්වා කඩු වදිත්වා මේ බුද්ධානුශාසනය රකිනු ලැබේය කියායි. ඇවැත්නි, මෙසේ ත්‍රිවිධ රත්නය සිහි කරන්නා වූ භික්ෂුවට කුසල නිස්සෘත වූ විදර්ශනා උපේක්ෂාව පහළ නොවේයි. ඒ භික්ෂුව ඒ කාරණය කොටගෙන සංවේගයට පැමිණෙයි. මෙසේ ත්‍රිවිධ රත්නය සිහි කරන්නා වූ යම්බඳු වූ මට කුසල නිස්සෘත වූ විදර්ශනා උපේක්ෂාව පහළ නොවේද එය මට ඒකාන්තයෙන් ලාභයක් නොවේ, අලාභයකි. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් නොවේ, අයහපත් ලැබීමකි කියායි. ඇවැත්නි යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක බය ලැජ්ජාවට පැමිණෙයිද ඇවැත්නි එපරිද්දෙන්ම ත්‍රිවිධ රත්නය සිහි කරන්නා වූ ඒ භික්ෂුවට කුසල නිස්සෘත වූ උපේක්ෂාව නොපිහිටයිද ඒ භික්ෂුව එයින් කලකිරෙයි සංවේගයට පැමිණෙයි මෙසේ ත්‍රිවිධ රත්නය සිහි කරන්නා වූ යම්බඳු වූ මට කුසල නිස්සෘත විදර්ශනා උපේක්ෂාව පහළ නොවේද එය ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි ඒකාන්තයෙන් යහපත් ලැබීමක් නොව අයහපත් ලැබීමකි මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නා වූ මෙසේ ධර්මය සිහි කරන්නා වූ මෙසේ සංඝයා සිහි කරන්නා වූ ඒ භික්ෂුවට කුසල නිස්සෘත විදර්ශනා උපේක්ෂාව පහළ වෙයිද ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි ඇවැත්නි මෙපමණකින්ද භික්ෂුව විසින් බොහෝ වූ ගුණධර්ම සපයන ලද්දේ වෙයි ඇවැත්නි යම්සේ සිටුවන කණු ආදී ලී හේතු කොටගෙන වැල් හේතු කොටගෙනද සෙවිලි කරන තෘණ හේතු කොටගෙනද මැටි හේතු කොටගෙනද අහස වට කරන ලද්දේ ගයක් යන විවහාරය යයි ඇවැත්නි එපරිද්දෙන්ම ඇට නිසාද නහර නිසාද මස් නිසාද සම නිසාද අහස පිරිවරා සිටියේ රූපයක් යයි විවහාරයට යයි ඇවැත්නි ආධ්‍යාත්මික වූ චක්කු ප්‍රසාදය නොබිදුනේ වේද බාහිර රූප අරමුණු ඇස හමුවට නොපමිණියේ වේද ඊට අනුකූල වූ මෙනෙහි කිරීම නොවේද ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ටාශයාගේ පහළ වීම නොවේයි ඇවැත්නි ආධ්‍යාත්මික වූ චක්කු ප්‍රසාදය නොබිදුනේ වේද බාහිර රූපයෝ ඉදිරියට පැමිණෙද්ද ඊට අනුකූල වූ මෙනෙහි කිරීම නැත්තේ වේද ඒ තාක් ඊට අනුරූප වූ විඥාන කොට්ටාශයාගේ පහළ වීම නොවේ ඇවැත්නි යම් හේකින් ආධ්‍යාත්මික වූ ඇස නොබිදුනේ වේද චක්කු ප්‍රසාදය නොබිදුනේ වේද බාහිර වූ රූපයෝ ඇස හමුවට පැමිණෙද්ද ඊට අනුකූල වූ මෙනෙහි කිරීම නැත්තේ වේද ඒ තාක් ඊට අනුරූප වූ විඥාන කොට්ටාශයාගේ පහළ වීම වෙයි ඒ චක්කු විඥානය සමග ඇති වූ රූපයක් වේද එය රූප උපාදාන ස්කන්ධෙහි ඇතුළත් වෙයි ඒ චක්කු විඥානය සමග ඇති වූ යම් වේදනාවක් වේද එය වේදනා උපාදාන ස්කන්ධයාගේ ඇතුළත් වෙයි ඒ චක්කු විඥානය සමග ඇති වූ යම් සංඥාවක් වේද එය සංඥා උපාදාන ස්කන්ධයාගේ ඇතුළත් වෙයි ඒ චක්කු විඥානය සමග ඇති වූ යම් සංස්කාරයෝ වෙද්ද ඔවුහු සංස්කාර උපාදාන ස්කන්ධෙහි ඇතුළත් වෙත් ඒ චක්කු විඥානය සමග ඇති වූ යම් විඥානයක් වේද ඒ විඥාන උපාදාන ස්කන්ධෙහි ඇතුළත් වෙයි ඔහු මෙසේ දකි මෙසේ පංච උපාදාන ස්කන්ධයාගේ සංග්‍රහය එක්වීම රැස්වීම වෙයි කියායි භාග්‍යතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරන ලද්දේමය යමෙක් පටිච්ච සමුප්පාදය දකි නම් හෙතම ධර්මය දකි යමෙක් ධර්මය දකි නම් හෙතම පටිච්ච සමුප්පාදය දකි යනුවෙනි මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද ඔවුහු ප්‍රත්‍යෙන් උපන්නාහු වෙති මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද යම් ඇලීමක් වේද යම් අනුකූල බවක් වේද යම් බලවත් ඇල්මක් වේද එය දුක් ඉපදීමේ හේතුවයි මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද එය දුක් නැතිකිරීමයි ඇවැත්නි මෙපමණකින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි ඇවැත්නි ආධ්‍යාත්මික වූ සෝත ප්‍රසාදය නොබිදුනේ වෙයිද බාහිර ශබ්ද අරමුණු කන හමුවට නොපෙමිණෙද්ද ඊට අනුකූල වූ මෙනෙහි කිරීම නොවේද ඒ තාක් ඊට අනුරූප වූ විඥාන කොට්ටාශයාගේ පහළ වීම නොවේ ඇවැත්නි ආධ්‍යාත්මික වූ සෝත ප්‍රසාදය නොබිදුනේ වෙයිද බාහිර ශබ්දයෝ හමුවට පැමිණෙද්ද ඊට අනුකූල වූ මෙනෙහි කිරීම නොවේ ඒ තාක් ඊට අනුරූප වූ විඥාන කොට්ටාශයාගේ පහළ වීම නොවේ ඇවැත්නි යම් හේකින් ආධ්‍යාත්මික වූ ස්රෝත ප්‍රසාදය නොබුදුනේ වෙයිද, බාහිර වූ ශබ්දයෝ කනහමුවට පැමිණෙද්ද ඊට අනුකූල වූ මනසිකාරය වෙයිද, එකල්හි ඊට අනුරූප වූ විඤ්ඤාණ කොට්ටාශයාගේ පහළවීම වෙයි, ඒ සෝත විඤ්ඤාණය හා ඇති වූ රූපයක්ම වේද, එය රූප උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ ශ්‍රෝත විඤ්ඤාණය හා ඇති වූ යම් වේදනාවක් වේද, එය වේදනා උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ සෝත විඤ්ඤාණය හා ඇති වූ යම් සංඥාවක් වේද, එය සංඥා උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ සෝත විඤ්ඤාණය සමග ඇති වූ යම් සංස්කාරයෝ වෙද්ද, ඔහු සංස්කාර ස්කන්ධෙහි ඇතුළත් වෙත්. ඒ සෝත විඤ්ඤාණය සමග ඇති වූ යම් විඤ්ඤාණයක් වේද, එය විඤ්ඤාණ ස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දනී, මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයාගේ සංග්‍රහය එක්වීම රැස්වීම වෙයි යනුවෙනි. භාග්‍යතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරන ලද්දේමය. යමෙක් පටිච්ච සමුප්පාදය දනීද හෙතම ධර්මය දකි, යමෙක් ධර්මය දකිද හෙතම පටිච්ච සමුප්පාදය දකි වදාළහ. යම් මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් හටගත්තා හූමය. මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධෙහි යම් කැමැත්තක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඇතිවීමේ හේතුවයි. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධය කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, ඒ තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද, එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි මෙපමණකින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි. ඇවැත්නි ආධ්‍යාත්මික වූ ගහන ප්‍රසාදය නොබිදුනේ වේද, බාහිර ගඳ සුවඳ අරමුණු නාසය හමුවට නොපමිණෙද්ද ඊට අනුකූල මෙනෙහි කිරීම නොවේද, ඒ තාක් ඊට අනුරූප විඤ්ඤාණ කොට්ටාශයාගේ පහළවීම නොවේ. ඇවැත්නි ආධ්‍යාත්මික වූද ගහන ප්‍රසාදය නොබිදුනේ වේද, බාහිර ගඳ සුවඳ අරමුණු නාසය හමුවට පැමිණෙද්ද ඊට අනුකූල මෙනෙහි කිරීම නොවේද, ඒ තාක් ඊට අනුරූප වූ විඤ්ඤාණ කොට්ටාශය පහළ නොවේ. ඇවැත්නි යම් හේකින් ආධ්‍යාත්මික වූ නාසය නොබිදුනේ වේද, බාහිර වූ ගඳ සුවඳ අරමුණු නාසය හමුවට පැමිණෙද්ද ඊට අනුකූල මෙනෙහි කිරීම වෙයිද, මෙසේ ඊට අනුරූප ගහන විඤ්ඤාණ කොට්ටාශයාගේ පහළවීම වෙයි. ඒ ගහන විඤ්ඤාණය සමග ඇති වූ යම් රූප අරමුණක් වේද, එය රූප උපාදානත් ස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ ගහන විඤ්ඤාණය සමග ඇති වූ යම්බඳු වූ වේදනාවක් වේද, ඕතමෝ වේදනා උපාදානස්කන්ධේ ඇතුළත් වෙයි. ඒ ගහන විඤ්ඤාණය සමග ඇති වූ යම්බඳු වූ සංඥාවක් වේද, ඒ සංඥා උපාදානස්කන්ධේ ඇතුළත් වෙයි. ඒ ගහන විඤ්ඤාණය සමග ඇති වූ යම්බඳු වූ සංස්කාරය වෙද්ද, ඔහු සංස්කාර උපාදානස්කන්ධේ ඇතුළත් වෙත්. ඒ ගහන විඤ්ඤාණය සමග ඇති වූ යම්බඳු වූ විඤ්ඤාණයක් වේද, ඒ විඤ්ඤාණ උපාදානත් ස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකි, මේ පස්වැදෑරුම් උපාදානත් ස්කන්ධයන්ගේ සංග්‍රහය එක්වීම රැස්වීම වෙයි. භාග්‍යතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරන ලද්දේමය. යමෙක් පටිච්ච සමුප්පාදය දකිද හෙතෙම ධර්මය දකි, යමෙක් ධර්මය දකිද හෙතෙම පටිච්ච සමුප්පාදය දකි වදාළහ. යම් මේ පස්වැදෑරුම් උපාදානත් ස්කන්ධයෝ වෙද්ද, ඔහු ප්‍රත්‍යයෙන් හටගත්තාහුය. මේ පස්වැදෑරුම් උපාදානත් ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇල්මක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඇතිවීමේ හේතුවයි. මේ පස්වැදෑරුම් උපාදානත් ස්කන්ධය කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, ඒ තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද, එය දුක නැතිකිරීමය. ඇවැත්නි මෙපමණකින් භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි. ඇවැත්නි ආධ්‍යාත්මික වූ දිව ජිවහා ප්‍රසාදය නොබිදුනේ වේද, බාහිර රස අරමුණ දිවහමුවට නොපමිණෙද්ද ඊට අනුකූල මෙනෙහි කිරීම නොවේද? ඒ තාක් ඊට අනුරූප වූ විඥාන කොට්ටාසයාගේ පහළවීම නොවේ. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ දිව නොබිදුනේ වේද? බාහිර රසයෝ දිව හමුවට පැමිණෙද්ද? ඊට අනුකූල මෙනෙහි කිරීම නොවේද? ඒ තාක් ඊට අනුරූප වූ විඥාන කොට්ටාසයාගේ පහළවීම නොවේ. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ දිව නොබිදුනේ වේද? බාහිර රසයෝ දිව හමුවට පැමිණෙද්ද? ඊට අනුකූල මෙනෙහි කිරීම වෙයිද? ඊට අනුරූප වූ විඥාන කොට්ටාසයාගේ පහළවීම වෙයි. ඒ ජිව්හා විඥාණය සමග ඇති වූ යම් රූප අරමුණක් වේද? එය රූප උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ ජිව්හා විඥාණය සමග ඇති වූ යම් බඳු වූ වේදනාවක් වේද? එය වේදනා උපාදානස්කන්ධෙහි ඇතුළත් වේ. ඒ ජිව්හා විඥාණය සමග ඇති වූ යම් බඳු සංඥාවක් වේද? එය සංඥා උපාදානස්කන්ධෙහි ඇතුළත් වේ. ඒ ජිව්හා විඥාණය සමග ඇති වූ යම් බඳු වූ සංස්කාරයෝ වෙද්ද? ඔව්හු සංස්කාර ස්කන්ධෙහි ඇතුළත් වෙත්. ඒ ජිව්හා විඥාණය සමග ඇති වූ යම් බඳු විඥානයක් වේද? එය විඥාන උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකි, මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය එක්වීම රැස්වීම වෙයි කියායි භාග්‍යතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද්දේමය. යමෙක් පටිච්ච සමුප්පාදය දකිද හෙතෙම ධර්මය දකි. යමෙක් ධර්මය දකිද හෙතෙම පටිච්ච සමුප්පාදය දකි කියායි. යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද මොහු ප්‍රත්‍යයෙන් හටගත්තාහුය. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඇතිවීමේ හේතුවයි. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද, එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණකින්ද භික්ෂුව විසින් බොහෝසෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ කය නොබිදුනේ වේද? බාහිර ස්පර්ශ අරමුණු කය හමුවට නොපමිණෙද්ද? ඊට අනුකූල මෙනෙහි කිරීම සිත නොවේද? ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ටාසයාගේ පහළවීම නොවේ. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ කාය ප්‍රසාදය නොබිදුනේ වේද? ස්පර්ශ අරමුණු කය හමුවට පැමිණෙද්ද? ඊට අනුකූල මෙනෙහි කිරීම නොවේද? ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ටාසයාගේ පහළවීම නොවේ. ඇවැත්නි, යම් හේකින් ආධ්‍යාත්මික වූ කය නොබිදුනේ වේද? බාහිර ස්පර්ශයෝ කය හමුවට පැමිණෙද්ද? ඊට අනුකූල මෙනෙහි කිරීම වේද? මෙසේ ඊට අනුරූප විඥාන කොට්ටාසයාගේ පහළවීම වෙයි. ඒ කාය විඥානයාගේ යම්බඳු වූ රූප අරමුණක් වේද? එය රූප උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ කාය විඥානය සමග ඇති වූ යම්බඳු වේදනාවක් වේද? එය වේදනා උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ කාය විඥානය සමග ඇති වූ යම්බඳු වූ සංඥාවක් වේද? එය සංඥා උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ කාය විඥාණය සමග ඇති වූ යම් බඳු සංස්කාරයෝ වෙද්ද ඔවුහු සංස්කාර උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙති. ඒ කාය විඥාණය සමග ඇති වූ යම් බඳු වූ විඥානයක් වේද එය විඥාන උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකි, මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය එක්වීම රැස්වීම වෙයි. භාග්‍යතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරන ලද්දේමය. යමෙක් පටිච්ච සමුප්පාදය දකිද හෙතමේ ධර්මය දකි. යමෙක් ධර්මය දකිද හෙතමේ පටිච්ච සමුප්පාදය දකිය වදාළහ. යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද මොහු ප්‍රත්‍යයෙන් හටගත්තා හූමය. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, එය දුක් ඇතිවීමේ හේතුවයි. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද, එය දුක් නැති කිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද මහණ විසින් බොහෝසෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ මනෝද්වාරය නොබිදුනේ වේද? බාහිර ධර්ම අරමුණු සිත හමුවට නොපමිණෙද්ද ඊට අනුකූල මනසිකාරය නොවෙයිද? ඒ තාක් ඊට අනුරූප විඤ්ඤාණ කොට්ටාසයාගේ පහළවීම නොවේ. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ මනෝද්වාරය නොබිදුනේ වේද? බාහිර ධර්ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද ඊට අනුකූල මනසිකාරය නොවේද? ඒ තාක් ඊට අනුරූප විඤ්ඤාණ කොට්ටාසයාගේ පහළවීම නොවේ. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ මනෝද්වාරය නොනසුනේ වේද? බාහිර ධර්ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද ඊට අනුකූල වූ මනසිකාරය වෙයිද? එකල්හි ඊට අනුරූප විඤ්ඤාණ කොට්ටාසයාගේ පහළවීම වෙයි. ඒ මනෝවිඤ්ඤාණය සමග යම් රූපයක් වේද? එය රූප උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ මනෝවිඤ්ඤාණය සමග යම් වේදනාවක් වේද? එය වේදනා උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ මනෝවිඤ්ඤාණය සමග යම් සංඥාවක් වේද? එය සංඥා උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඒ මනෝවිඤ්ඤාණය සමග යම් සංස්කාරයෝ වෙද්ද ඔව්හු සංස්කාර උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙත්. ඒ මනෝවිඤ්ඤාණය සමග යම් විඤ්ඤාණයක් වේද? ඒ විඤ්ඤාණ උපාදානස්කන්ධෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දනි, මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය එක්වීම රැස්වීම වෙයි. භාග්‍යතුන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද්දේමය. යමෙක් පටිච්ච සමුප්පාදය දකී නම් හෙත මේ ධර්මය දකි. යමෙක් ධර්මය දකී නම් හෙත මේ පටිච්ච සමුප්පාදය දකී වදාළහ. යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද මොහු ප්‍රත්‍යයෙන් හටගත්තාහුමය. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඉපදීමේ හේතුවයි. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද, එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගත්. 28 වෙනි වූ මහා හත්ති පදෝපම සූත්‍රය නෙමි.